අපි ටික කාලෙකට පස්සේ ආර්ථික විමර්ශන තුළින් අද දවසේ තවත් සුවිශේෂී කතාබහකට මුලපුරන්නටයි සූදානම් වන්නේ. ඔබ දන්නවා ජූනි මාසයේ අවසානයෙන් අනතුරුව ජූලි මාසයේ පළවෙනිදා නව මූල්‍ය වර්ෂයක් ආරම්භ වෙනවා ඔස්ට්‍රේලියාව තුළ. මේ මූල්‍ය වර්ෂය අවසාන වෙන කාල සීමාවේදී ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ටිකක් වෙනස්කම් වලට බඳුන් වෙන කාලවකවානුවත්, ඒ වගේම පෞද්ගලිකව ගත්තොතින් සාමාන්‍ය පොදු ජනතාවගේ ආර්ථික හැසිරීම් රටාවෙත් යම් යම් උච්චාවචන සිදුවෙන කාල සීමාවක්. ඉතින් එනිසා මා කල්පනා කළා මේ මූල්‍ය වර්ෂයක් අවසානයේදී සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ හැසිරීම කොයි වගේද, අපි පොදු ජනතාව විදිහට කොයි වගේ අවබෝධකින්ද ඉන්න ඕනි කියන කාරණාව අද ආර්ථික විමර්ශන තුළින් සලකා බලන්න. ඉතින් අපේ සුපුරුදු හිතවත් ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන හේවගේ මහතා ඔන්න අද සම්බන්ධ වෙලා ඉන්නවා කාලෙකට පස්සේ. ආයුබෝවන් චන්දන.
ආයුබෝවන් දිලෘක්ෂි.
මූල්‍ය වර්ෂයක් අවසානයේට ඔන්න අපි ටිකින් ටික පියනගමින් තියෙන්නේ. දැන් මට හිතෙනවා මුලින්ම ඇත්තටම මේ සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ හැසිරීම කොයි වගේද කියලා දැනගන්න චන්දන ඔබගෙන් මුලින්ම.
ඔව් දිලෘක්ෂි, මේ කතාව පටන් ගන්න කලින්ම මේ ධනාත්මක නිවුස් එකක් කියන්න ඕන. ඒ තමයි අවුරුදු 26ක් අවිච්ඡින්නව එක දිගටම ධන ආර්ථික සංවර්ධන වේගයක් ළඟා කරගත්තායි කියලා ඔස්ට්‍රේලියාවට ලෝක වාර්තාවකට හිමිකම් දැන් තියෙනවා.
ඒක සතුටුදායක ආරංචියක්.
ඔව්, ඒ කියන්නේ දිලෘක්ෂි කාර්තු 103ක් එක දිගට රිසෙෂන් එකකට යන්නේ නැතුව, අවපාතයකට යන්නේ නැතුව ධන ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගත්ත රට හැටියට ලෝක වාර්තාවක් මේක පිහිටවලා
තියෙනවා.
ඔන්න ඉතින් ඒ ධනාත්මක පණිවිඩයත් එක්කම දැන් බලමු ආර්ථිකය පිළිබඳව මොකද්ද මේ අවස්ථාවේ පවතින ජන විඥානය, සහ මේ විද්වතුන් මොනවද කියන්නේ, සහ දත්තවලින් මොනවද අපිට පෙන්නුම් කරන්නේ කියලා. මේ ඊයේ පෙරේද බජට් එක තිබ්බනේ. බජට් එකෙන් පුරෝගතනය කරපු විදියට 2.75% පුරෝගතනය කරා වාර්ෂිකව. නමුත් මේ ජූනි මාසේ කාර්තුවේදී අපිට 1.7% වර්ධන වේගයක් ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ ධනාත්මකව ගත්තොත් ආර්ථික වර්ධන වේගයක් තියෙනවා. එතකොට unemployment rate එකත් ඒ හිතපු තරම්ම දරුණු නැති වුණාට සාමාන්‍ය මට්ටමින් පවතිනවා. එතකොට ඔය නිර්ණායක දෙක මත තමයි ආර්ථිකයේ මේ ජීවනාලිය උගක් කාලවට තීරණය වෙන්නේ. ඒ වගේම මහා බැංකු කෑෂ් රේට් එක 1.5% තියෙනවා. නමුත් ඊට වඩා වැඩි වෙනවානේ අපි හෝම් ලෝන් එක ගන්න එක. එතකොට ඉන්ට්‍රස්ට් රේට් සම්බන්ධව ගත්තාම හැමෝගෙම පොඩි මේ මේ මානසික ආතතියක් තියෙනවා, හැමෝගෙම ඉදිරියට ඉන්ට්‍රස්ට් රේට් වැඩි වෙනවා කියලා. ඒක විද්වතුනුත් ප්‍රකාශ කරනවා, මොකද ඉන්ට්‍රස්ට් රේට් වැඩි වෙන ප්‍රවණතාවයක් තමයි ඉස්සරහට තියෙන්නේ කියලා. ඉතින් කවුරුත් බලාපොරොත්තු වුණේ නම් බොහොම ඍණාත්මක මේ ආර්ථික ප්‍රගමනයක්. නමුත් එහෙම දරුණු ඍණාත්මක ප්‍රගමනයකට වැටුනේත් නැහැ. නමුත් කියන්න තරම් හොඳ සුභවාදී ආකල්පත් ආර්ථිකය පිළිබඳව ඇත්තෙම නැහැ. ඒ නිසා ඒක නිකන් මධ්‍යස්ථව පවතින ධනාත්මක පැත්තට බර ආර්ථික තත්ත්වයක් තමයි දැනට පවතින්නේ මේ මූල්‍ය වර්ෂයේ අවසානයේ.
හොඳයි, දැන් අපි කල්පනා කරමු දැන් මේ ජූනි මාසයේ අග කාල සීමාවේදී බොහෝ දෙනෙක් තමන්ගේ රැකියා ස්ථානයෙන් මේ වාර්ෂික බදු ඒ ලේඛනය ලබා ගන්නවා. අපි කියන ගෲප් සර්ටිෆිකට් එක කියලා, එහෙමත් නැත්නම් ATO එකෙන් ලබා දෙන සහතිකය, ඔස්ට්‍රේලියන් ටැක්ස් ඔෆිස් එකෙන් දෙන ඒ සහතිකය තමන්ට හම් වෙනවා. ඒ අනුව එක එක්කෙනාට ඉතින් නියම වෙනවා තමන් වැඩ කරපු ඒ කාල සීමාව අනුව, පැය ගණන අනුව තමන්ගේ වාර්ෂික වැටුපට අනුකූලව යම් කිසි වූ බදු මුදලක් තමන් රජයට ගෙවලා තියෙනවා නම් බදු ප්‍රතිලාභේ ලබා ගන්න. ඉතින් මේ වගේ දේවල් ගැන අවධානයෙන් ඉන්න මේ වගේ කාල සීමාවකදී ඇත්තටම අපි දැන් ශ්‍රී ලාංකික ප්‍රජාවේ තියෙන පොදු කටයුතු පිළිබඳව කල්පනා කළොතින් අපේ ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවේ වැඩි උනන්දුවක් තියෙනවනේ චන්දන, මේ සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කරන්න මේ රටේ. ඒ වගේම දේපල නිවාස වගේ දේවල් ආයෝජනය කරන්නත් අපේ ජනතාව හරිම උනන්දුයි. ඉතින් මේ වගේ කාලවකවානුවක් ඇත්තටම මේ වගේ කාර්යතාවයන් වලට ගැලපෙනවද? මේ බදු ප්‍රතිලාභ ගැන හිතමින් ඉන්න කාලවකවානුවක් ගැලපෙනවද මේ වගේ සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කරන්න හෝ ආයෝජන සඳහා?
ඔදිරුක්ෂි, සුළු පරිමාණ ව්‍යාපාර සම්බන්ධව කතා කරොත් රජයේ මෑතක අයවැයනොත් දිගටම ස්ථාවර පොරොන්දුවක් දුන්නා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට දැඩි දිරිදීමනා දෙනවා කියලා. අපි කවුරුත් දන්න ඩොලර් 20,000ක අඩු කිරීමක් කරන්න පුළුවන් මේ ප්‍රාග්ධන ආයෝජන කරොත් සුළු ව්‍යාපාරිකයන්. එතකොට ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අපිට මෙතන පෙන්නලා දෙන්න ඕන. තමන් සුළු ව්‍යාපාරයක් ආරම්භ කරොත් හෝ ආරම්භ කළා තියෙනවා නම් ඒ අවුරුද්ද ඇතුළත කරන වියදම් වලින් ඩොලර් 20,000ක්ම ඒ ටැක්ස් එකෙන් අඩු කර ගන්න පුළුවන්කම දීලා තියෙනවා දිල්රුක්ෂි. ඒ වගේම සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කරන අයට අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන සපයා ගන්න යන අවස්ථාවේදී බැංකු විසින් යම් යම් සහනදායි ආකල්පනයක් දරනවා ඒගොල්ලෝ කෙරෙහි. ඒක ප්‍රධාන වශයෙන් අපිට මතක් කරලා දෙන්න ඕන, ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් මේ තමයි හොඳම අවස්ථාව. ඒ වගේම තමන් ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා නම් දිල්රුක්ෂි, දැන් ජූනි මාසේ 30 වෙනිදාට ඉස්සෙල්ලා ගොඩක් අයට කරන්න පුළුවන් දේවල් තමයි තමන්ගේ දැන් වියදම් තියෙනවා නම් ඉදිරියට ගේන්න පුළුවන් වියදම්. ඒ කියන්නේ දැන් ජූලයි මාසෙට ඇවිල්ලා වියදම කරොත් ඒක තව අවුරුද්දක් බලන් ඉන්න ඕන ටැක්ස් එකෙන් අඩු කරන්න. තමන්ට පුළුවන් නම් ඒක ඇඩ්වාන්ස් කරගන්න ජූනි 30ට ඉස්සෙල්ලා වීදම කරගන්න. එතකොට මේ අවුරුද්දේ ටැක්ස් එකෙන් අඩු කරන්න පුළුවන්. ඉතින් අන්නේ ඒ වගේ කාරණා හුඟක් වෙලාවට අපිට මේ ජූනි මාසයේදී හිතන්න ඕන කරන දේවල්. එතකොට නිවාස සම්බන්ධව ගත්තහම දැනට නිවාසයකට ආයෝජනය කළ තියෙනවා නම් දිල්රුක්ෂි, ඒ නිවාසය ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් නම් ඒ නිවාසය සම්බන්ධ කරන වියදම් අඩු කරන්න ඕන මේ අවුරුද්දට ලබන අවුරුද්දට කියන තීරණය දැන් ගන්න පුළුවන්. ඒ කියන්නේ හුඟක් අය බලනවා තමන්ගේ මේ අවුරුද්දේ බදු මේ ලේඛනයෙන් අඩු කරන වියදම් ප්‍රමාණය වැඩි කර ගන්න ඕන නම් ඒගොල්ලෝ දවස් 15ක් තව ඉන්නේ නැතුව, ඒ කියන්නේ එතකොට ජූලි මාසේ වෙනවනේ, ඊට කලින් වියදම කරනවා. කරලා ඒ වියදම මේ අවුරුද්දේ බදු ලේඛනයෙන් අඩු කර ගන්නවා. එතකොට ඒගොල්ලන්ට බදු වාසි සහන ලැබෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් තිල්රුක්ෂි, සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කරන අයටත් නිවාස වලට ආයෝජනය කරන අයටත් මේ කාලේ හොඳ කාලයක්. හැබැයි නිවාස ආයෝජනය කරනවා නම් දිල්රුක්ෂි ඉන්ට්‍රෙස්ට් රේට් එක ඉදිරියට වැඩි වෙයි කියන අවධානම හිතේ තියාගෙන තමයි අපි සම්පූර්ණයෙන් අපේ ආයෝජනය තීරණය කරන්න ඕන දිල්රුක්ෂි. එතකොට ඉදිරියට පොලි අනුපාත වැඩි වුණොත් එහෙම නිවාස මිල අඩු වෙන්න පුළුවන් ටිකක්. මූල්‍ය වාසිය අවසාන කාලයේදී යොදවන්න හොඳයි කියන්නේ බදු ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වීමත් එක්ක දිල්රුක්ෂි. ඒ කියන්නේ මේ වසරේ තමන්ගේ අනිකුත් ආදායම් වලට බදු වැඩිපුර ගෙවන්න තියෙනවා නම් සමහරලාට බදු උපදේශකයන් හුඟක් වෙලාවට කියනවා කලින් වියදම කරගත්තොත් අපිට ඉක්මනට ඒක අඩු කර ගන්න පුළුවන් කියලා මේ අවුරුද්දේම බදු වලින්. හරි. ඉතින් දවස් 3 වෙනි එකට දවස් 10ක්. ඉතින් ඒ ගැන උනන්දු වුණොත් මේ හොඳයි මේ බදු උපදේශණයකට ගිහිල්ලා.
ඔව්, දැන් අපි ගත්තොතින් එහෙම තවත් පිරිසක් ඉන්නවානේ, මේ ඉතාම ඉහළ වාර්ෂික වැටුපකට සේවය කරන අය. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා මේ වැඩි වාර්ෂික බදු ප්‍රමාණයක් රජයට ගෙවනවා. ඒ කියන්නේ ඒගොල්ලන් කරන ව්‍යාපාරයෙන් ඒගොල්ලෝ විශාල ලාභ ලබනවා කියන එක. දැන් එතකොට මේ වගේ අය මේ වගේ මේ මූල්‍ය වර්ෂයක් අවසාන වන කාල සීමාවේදී තමන්ගේ මේ ආදායම් වියදම් කළමනාකරණය පැත්තෙන් කොයි වගේ අවබෝධයකින්ද ඉන්නවනේ?
ඔව් දිලුක්ෂි, දැන් වැටුපට වැඩ කරනවා නම් ඉතින් අපේ ආදායමට බදුසහන ලබා ගන්න එච්චරම ලේසි නෑ. ඒ තියෙන රාමුව තුළ තමයි බදුසහන ගන්න පුළුවන්. නමුත් මේ ළඟදී බජට් එකෙන් මේ විශේෂ කාරණා කිව්වා, ඒ තමයි සුපර් ඇනුවේෂන් සම්බන්ධ. දැන් අපි ෆස්ට් හෝම් බයර් කෙනෙක් නම් අපිට අලුතෙන් ගේ ගන්න තව ඩිපොසිට් එක මදි නම් මේ ආණ්ඩුවෙන් දැන් මේ බජට් එකෙන් අපිට ප්‍රතිපාදන දීලා තියෙනවා මෙන්න මෙහෙම. තමන්ගේ සුපර් ඇනුවේෂන් එකට අවුරුද්දට ඩොලර් 15,000 දක්වා දාන්න පුළුවන්. ඒක බදු වලින් තොරව ගේ ගන්නකොට තමන්ගේ ඩිපොසිට් එක විදිහට ගන්න පුළුවන්. එතකොට ඒක 30,000ක උපරිම සීමාවක් යටතේ තමයි ඒක දීලා තියෙන්නේ. එතකොට ඒ ෆස්ට් හෝම් බයර්ස්ලට. ඒ වගේම දැන් කෙනෙක් අපි හිතමු රිටයර් වෙන්න කිට්ටු වෙලා තමන්ගේ රිටයර්මන්ට් එක ප්ලෑන් කරන කෙනෙක්ට, ඒ වගේම ගේ ඩවුන් සයිස් කරනවා නම් ඒකත් මේ බජට් එකෙන් කියලා තියෙනවා සුපර් ඇනුවේෂන් එක හරහා 1,03,000 දක්වා තමන්ගේ ගේ විකුණලා ගන්න මුදල් සුපර් ඇනුවේෂන් එකට බැර කරන්න පුළුවන්. එතකොට ඒක මේ සාමාන්‍ය බදු වලට යටත්ව ඒක සුපර් ඇනුවේෂන් එකට 1,03,000 දක්වා සල්ලි දාන්න පුළුවන් තත්ත්වකුත් දීලා තියෙනවා දිල්රුක්ෂි. තව එකක් තමයි වැඩි ආදායම් ලබන අයට තමන්ගේ මේ සහකරුවෝ සහකාරිය අදාළව සුපර් ඇනුවේෂන් එකට මුදල් ප්‍රතිපාදන දාන්න පුළුවන් බජට් තොරව. අනේ ඒ කාරණා පොඩ්ඩක් ඒ තමන්ගේ බදු උපදේශකයා හම්බු වෙලා ඒ සුපර් ඇනුවේෂන් එක සම්බන්ධව කරන්න පුළුවන් බදු ප්‍රතිපාදන මොනවද, ඒ වාසි මොනවද කියලා දැනගන්න එක හොඳයි කියලා තමයි අපිට යෝජනා කරන්න තියෙන්නේ දිල්රුක්ෂි, මේ වැඩි ආදායම් ලබන අයට. ඒ වගේම අවසාන වශයෙන් වැඩි ආදායම් ලබන අයට ගාක් මාය කියන්නේ ඉතින් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගන්න, ඉන්වෙස්ට්මන්ට් ෂෙයාර්ස් ගන්න කියලා. මොකද ඒකේ වියදම් කෙලින්ම තමන්ගේ බදු ආදායමෙන් අඩු කරගන්න පුළුවන් නිසා.
හොඳයි, දැන් අපි එහෙමනම් මේ කතාවට විරාමයක් තබන්න කලින් මට හිතෙනවා අහන්න, දැන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ මේ දවස්වල ගමන් කරන ආකාරය, විශේෂයෙන්ම මේ වෙළඳපළ ආර්ථිකය. අපි දන්නවා කොහෙ ගියත් දැන් වට්ටම් තියෙනවා හැම එකටම, 50% 70% සමහර ඒවා 80% දක්වා පවා. වෙළඳ සමාජය හදන්නේ තමන්ගේ මේ අවුරුද්දේ තියෙන ස්ටොක් එක ඉවර කරලා ඒගොල්ලන්ගේ බදු ආදායම් වලට රජයෙන් නැවත ලබා ගත යුතු බදු ප්‍රතිලාභයට ඒ වියදම් එකතු කරන්න. දැන් ඔහොම බැලුවාම ඕක අවසාන වශයෙන් ඕවට ගිහිල්ලා අහුවෙන්නේ පාරිභෝගිකයෝම තමයි. ඔන්න හොඳ වට්ටම් තියෙනවා, ඔන්න හොඳ සේල් එකක් තියෙනවා, මේ කාලෙට තමයි බඩු ගන්න යන්න හොඳ කියලා ගොඩක් අය එහෙමත් කල්පනා කරනවා. ඉතින් සාමාන්‍ය පාරිභෝගිකයෙක් පැත්තෙන් ගත්තොත් ඔවුන් කොයි වගේ අවබෝධයකද ඉන්න ඕනේ මේ වගේ කාල සීමාවක?
ඔව් දිරුක්ෂි, ඉස්සෙල්ලාම පාරිභෝගිකයා තමන්ට අවශ්‍ය දේ මිලදී ගන්නවා කියන එක මතත් පිටලා තමයි මොන සේල් එකකට ගියත් යන්න ඕන. ඊළඟට දිලෘක්ෂි, සේල් කිව්වහම දැන් හොඳ එස්ටැබ්ලිෂ්ඩ් ආයතන තියෙනවා. අපි හිතමු සුපර් මාකට් චේන්ස් තියෙනවා. ඒගොල්ලන්ගෙන් හුඟක් වෙලාවට සමාජ විරෝධී අකටයුතු සිද්ධ වෙන්නේ නැහැ ඔය සේල් සම්බන්ධව. නමුත් සමහර කඩවල් වල මෙන්න මෙහෙම එකක් කරනවා දිලෘක්ෂි. සාමාන්‍ය බඩුවේ එදිනෙදා විකුණන්නේ ඩොලර් 100 කියලා හිතන්නකෝ. ඒගොල්ල ලොකු බෝඩ් එකක 350 කියලා ලියලා ඒක කපනවා පේන්නක. කපලා ආය ගහනවා 150 කියලා. දැන් සාමාන්‍ය ඩොලර් 100 තියෙන එක. ඉතින් අර 300 ගහලා ඒක කපලා 150 ගහවහම ඉතින් අපි එකපාර හිතනවා
ලොකු සේල් එකක් කියලා.
මේ 150 ගන්නවොත් ඒක අරන් යනකොට තව තැනක තියෙනවා 100ට. ඒ නිසා අපිට කරාද මෙහෙම. ඉතින් අර හොඳ දැනුවත් පාරිභෝගිකයෙක් නම් සේල් වලින් ඇත්තටම මේ වරප්‍රසාද ලබා ගන්න පුළුවන් දෙලුක්ෂි. ඒ තමයි ඒ භාණ්ඩේ තමන් ගන්න ඉන්න භාණ්ඩය සම්බන්ධව යම්කිසි රිසර්ච් එකක් පොඩි සෝදිසියක් කරන්න ඕන. ඇත්තටම මේක ඇත්තටම විකිණෙන්නේ කොයි මුදලටද, සේල් දාලා තියෙන්නේ කොච්චරක්ද කියලා. මේ වගේම ওই සේල් දාන කාලක දෙලුක්ෂි ওই ඉලෙක්ට්‍රොනික බඩු ගන්නකොට පොඩක් පරිසං වෙන්න ඕන. සමහරලාට ඒ සේල් කියලා දැම්මට ඒ ඊළඟට එන අලුත් මේ වර්ෂන් එක නිසා මිලාඩු වෙලා වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් අවධානයෙන් ඉඳගෙන තමන්ට වාසිදායක මොනවද කියන එක ගැන යම්කිසි අවබෝධයකට ඇවිල්ලා තමයි දිලෘක්ෂි මිලදී ගන්න ඕන. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම මේ කාලේ ඇත්තටම මේ සේල් වශයෙන් දානවා මේ end of financial year sales ඒවෙන් ඇත්තටම ප්‍රතිලාභ ගන්න පුළුවන් මොලේ පාවිච්චි කරලා අපි පාරිභෝගික වශයෙන් තීරණ ගත්තොත්.
හොඳයි චන්දන, අපි ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. මූල්‍ය වර්ෂයක් අවසාන වෙන කාල සීමාවේදී ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයේ හැසිරීම සහ පාරිභෝගිකයන් විදිහට අපි කොයි වගේ දැනුමකින්ද ඉන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් ඉතාමත්ම සරලාකාරයෙන් මේ කරුණු අපේ ශ්‍රාවකයාට සමීප කරන්න සම්බන්ධ වීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා. ආචාර්ය චන්දන හිවගේ මහතායි අදත් සාකච්ඡාවට සම්බන්ධ වුණේ. මේ සාකච්ඡාවට ඔබ අතරමඟදී සම්බන්ධ වුණා නම්, එසේත් නොමැතිනම් නැවත වතාවක් විවේක පාඩුව සවන් දෙන්නට කැමති නම් වැඩසටහනේ නැතුරු අපගේ වෙබ්අඩවියට යන්න www.sbs.com.au/sinhalese. චන්දරේම නම් බොහොම ස්තුතියි. ආයිබෝන්, අපි නැවත වතාවක් හමුවෙමු.
ආයිබෝන් දිලෘක්ෂි.